ගිවිගෙනන නොවැම්බ මාස නොවැම්බ මාසේ තවත් වැදගත් සෞඛ්‍ය කාරණාව පිළිබඳව මුළු ලෝකයම කතා බහ කරන මාසයක් බාට පත්වෙලා තිනේ තමයි පෙනහලු සෞඛ්‍ය පිළිබඳව. පෙනහලු සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි ලෝකේ පුරාම නොවැම්බ මාසය හැඳින්වෙන්නේ. ඉතින් අපි මේ මොහොතේදී සූදානම් වෙන්නේ පෙනහලු සෞඛ්‍ය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාව. අයිබෝන් සුබෝදසනක් වෛද්‍යතුමනි.
අයිබෝන් මදුර සුබෝදසනක්.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාව පටන් ගමු ඕස්ට්‍රේලියාව පැත්තෙන්ම. අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ මේ ඔස්ට්‍රේලියාවේ බහුලවම හමුවන පෙනහලු රෝග මොනවද කියලා.
ඉස්සලාම හඳුනාගත්තොත් හොඳයි. ශ්වසන පද්ධතියට ආයත් වෙන කොටස් මොනවද කියලා අපේ ශ්වසන පද්ධතිය ගත්තොත් අපේ නාසය, ශ්වසන මාර්ගය, ඊට අමතර කුඩා ශ්වසන නාල, ඊටත් අමතර පෙනහලු, අපිට පෙනහලු දෙකක් තියෙනවා. ඊටත් අමතර පෙනහලු අවට පවතින රුධිර නාල හා වාහිනි, මේ කොටස් තමයි ශ්වසන පද්ධතියට ආයත් වෙන්නේ. ඉතින් මේ සඳහන් කරපු ඕනම ප්‍රදේශයක ඇතිවන රෝගාබාධ තමයි ඉතින් අපි ශ්වසන පද්ධතිය ඇතිවන රෝගාබාධ විදිහට හඳුනාගන්නේ. අපි ගත්තොත් එහෙම මේ ඇතිවන ආබාධ අපිට ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි මුලින් සඳහන් කරපු ශ්වසන මාර්ගයේ ඇතිවන සෞඛ්‍ය ආබාධ, ඊටත් අමතරව පෙනහලු, අපේ තියෙන පෙනහලු දෙක ඇතුළත ඇතිවන සෞඛ්‍ය ආබාධ, ඊටත් අමතරව පෙනහලු අවට තියෙන රුධිර වාහිනී, රුධිර නාලවල ඇතිවන සෞඛ්‍ය ආබාධ විදිහට අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේක තමයි ප්‍රධාන වශයෙන් අපි දැන් ශ්වසන රෝග විදිහට අපි මේවා තමයි ඇතුළත් වෙන්නේ. ඊට අමතරව අපි පෙනහලු වල ඇතිවන රෝගාබාධ ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් පෙනහලු රෝගාබාධ තියෙනවා සංඛ්‍යාවක් විදිහට ගත්තොත් ප්‍රමාණයෙන් 30කට වැඩිය. අපි ප්‍රධානව විදිහට කතා කරොත් ඔස්ට්‍රේලියාව තුළ ඇතිවන ඒවා ශ්වසන මාර්ගය, ශ්වසන නාල සංකෝචනය වීමෙන් ඇතිවන ශ්වසන ආබාධ, එහෙම නැත්නම් අපි මේකට කියනවා COPD කියලා. මේක ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ දුම්පානය නිසා. මේක ප්‍රධාන ඊට අමතරව පෙනහලු වල ඇතිවන පිළිකා තවත් ප්‍රධාන ගැටලුවක්. ඊට අමතරව පෙනහලු වල පටකවල ඇතිවන රෝගාබාධ අපි සාමාන්‍ය කියන ෆයිබ්‍රෝසිස් කියලා. මේ පටකවල ඇතිවන ආබාධත් පෙනහලු වල ප්‍රධාන වශයෙන් ඇතිවන රෝගාබාධයක්. ඊට අමතරව අපි අර මුලින් කතා කරපු පෙනහලු තුල පවතින රුධිර වාහිනී, රුධිර ධමනී වල පීඩන ඉහළ යාම නිසා ඇතිවන රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. මේකට අපි කියනවා ආටීරියල් හයිපර්ටෙන්ෂන් කියලා, පෙනහලු වල ඇතිවන රුධිර පීඩනය වැඩි වීම. ඊට අමතරව අපිට බහුලව ඇතිවන පෙනහලු වල ඇතිවන ආසාදන, ඇදුම, මේ දේවල් තමයි පෙනහලු වල ප්‍රධාන වශයෙන් ඇතිවන රෝගාබාධ.
ඔව්, දැන් පෙනහලු වල යම් රෝගී තත්යක් තියෙනවා නම් මේවව හඳුනා ගන්නට යම් කිසි ක්‍රමෝපායන් තියෙනවද?
ඔව් මදුර, දැන් මේ රෝග තත්ත්ව හඳුනා ගැනීමේදී අපි රෝග ලක්ෂණ ගැන කතා කරොත් රෝග ලක්ෂණ රෝගීගේ රෝග ලක්ෂණ පෙනහලු වල ඇතිවන රෝග ලක්ෂණ ඉතාමත් සෙමින් තමයි වර්ධනය වෙන්නේ. ඉතින් ගොඩක් ලාට රෝගියෝ මේ රෝග ලක්ෂණ නොසලකා හරිනවා. ඒ නොසලකා හැරීම නිසා අපි රෝගය අඳුරගන්න රෝගය ගොඩක් කල් පැවතුනාට පස්සේ. අපි දැන් රෝග ලක්ෂණ විදිහට කතා කරොත් බොහොම සරල රෝග ලක්ෂණ තමයි ඇති වෙන්නේ. කැස, කල් පවතින හෝ අලුතෙන් ඇතිවන කැස, ඊටත් අමතරව මේ කැස්සත් එක්ක සෙම, එහෙමත් නැත්නම් සෙමත් එක්ක රුධිරේ පිටවීම, ඊටත් අමතරව සුළු මහන්සි වීකමකින් පවා හුස්ම ගැනීමට අපහසු ගතියක් ඇතිවීම, ඊට අමතරව නිතර පවතින පපුවේ බර ගතිය, පපුව නිතරම බර ගතිය පැවතීම, ඊට අමතරව ඔබට නිතර නිතර ශ්වසන ආබාධ වැළඳෙනවා නම් ඒකත් පෙනහලු වල රෝගාබාධ ලක්ෂණවල රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව පපුව ඇතිවන වේදනාව, මහන්සි ගතිය රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඉතාමත් කෙටි කාලයකින් ඔබගේ බර අඩු වුණොත්, කිසිම හේතුවක් නැතුව බර අඩු වුණොත් ඒකත් පෙනහලු රෝග තත්ත්වයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේවා තමයි ප්‍රධාන වශයෙන් ඇතිවන රෝග ලක්ෂණ.
වෛද්‍යතුමනි, දැන් කෙරෙක්ට ප්‍රශ්නයක් නැගෙන්නට පුළුවන්. දැන් පෙනහලු සෞඛ්‍ය සඳහා ආහාර පානවල යම් කිසි බලපෑමක් තියෙනවද කියලා?
පෙනහලු වල අපි මේ කතා කරපු රෝගාබාධ වලට ඍජු බලපෑමක් නැහැ ආහාර පානවල. නමුත් අපි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම තුළින් අපිට පෙනහලු වල රෝගාබාධ ඇතිවීමේ අවදානම අඩු වෙනවා. මම දැන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියනකින් අතරම අදහස් කරන්නේ නැවුම් පළතුරු නැවුම් එළවලු ආහාරයට ගැනීම නිසා අපගේ ශරීරය තුළ පවතින ප්‍රතිශක්තිය වැඩි වෙනවා. ඉතින් ප්‍රතිශක්තිය වැඩි වෙන තරමට අපිට පෙනහළ වල විතරක් නෙවෙයි ඕනෑම රෝගාබාධයක් ඇතිවීමේ අවදානම අඩු වෙනවා. ඉතින් නිතර ජලය පානය කිරීම නැවුම් පළතුරු එළවලු ආහාරයට ගැනීමෙන් සමස්යක් විදිහට ගත්තොත් පෙනහළ වල රෝගාබාධ ඇතිවීමේ අවදානම අඩු වෙනවා.
අපි කතා බහ කරමින් පසු වන්නේ මෙල්බන් නුවර වෛද්‍ය නඳුන් බණ්ඩාර මහතා සමග පෙනහළු සෞඛ්‍ය පිළිබඳව, විශේෂයෙන්ම මේ ගෙවිගෙන මාසය නොවැම්බර් මාසය පෙනහළු සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. වෛද්‍යතුමනි, අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරොත් එහෙම, දැන් පෙනහළු රෝග සම්බන්ධව කරන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව
අපි අර මුලින් සඳහන් කරපු රෝග ලක්ෂණ තියෙනවා නම්, යම් කිසි කුද්දලෙකුට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු විය යුතුයි. වෛද්‍යවරයෙක් හමු වෙන පසු ඔබට පෙනහළු වල රෝගාබාධයක් තියෙනවා කියලා රෝග විනිශ්චය කරොත් ඔබට ලැබෙන ප්‍රතිකාර ඒ රෝග විනිශ්චය මත තීරණය වෙනවා කුමන පරාසයක ප්‍රතිකාරයක්ද ඔබට ලැබෙන්නේ කියලා. ඇත්තම කතා කරොත් දැන් පෙනහළ වල ඇති වෙන රෝගාබාධ වලට ලබා දෙන ප්‍රතිකාර ඉතා විශාල පරාසයක විහිදෙනවා. සාමාන්‍ය විදිහට කතා කරොත් සරල දේවල් අපි ඉන්හේල් එකක් පාවිච්චි, ඔබේ වෛද්‍යවරයා ඔබට ඉන්හේල් එකක් පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. ඊට අමතරව විවිධ ඖෂධ වර්ග ප්‍රති වශයෙන් දෙන්න පුළුවන් පාවිච්චි කරන්න. ඊටත් අමතරව ඔබට ෆිසියෝതെරපිස් කියලා කියනවා, නැත්නම් භෞත චිකිත්සාව කරන්න නිර්දේශ කරන්න පුළුවන්. මේවා තමයි අපි ප්‍රධාන වශයෙන් කරන දේවල්. ඊටත් අමතරව පෙනහළු පිළිකාවක් නම් ඔබට විකිරණ ප්‍රතිකාර, එහෙම නැත්නම් ඖෂධීය ප්‍රතිකාර, ඊටත් අමතරව ශල්‍ය කර්මයක් කිරීමට පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් අර මම මුලින් කිව්වා වගේ සරල ප්‍රතිකාර තත්ත්වයේ සිට ඊට සංකීර්ණ ශල්‍ය කර්මයක් කිරීම දක්වා මේ ප්‍රතිකාර කිරීමේ ක්‍රම විහිදෙනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමති පෙනහළු සෞඛ්‍ය ඉහළනම්වා ගැනීමට කුමන පියවර අපිට ගන්නට හැකියාවක් තිබෙනවද අපේ එදිනෙදා ජීවිතයේදී?
ඔමදුර දැන් අපි මේ සංඛ්‍යාත්මකව ගත්තොත් එහෙම සෑම ඕස්ට්‍රේලියානුවන් 4 දෙනෙක්ගෙන් එක් අයෙකුටම කුමක් හෝ පෙනහළු රෝගයක් තියෙනවා. මීට අමතරව ගත්තොත් ඕස්ට්‍රේලියාවේ ඇතිවන මරණ 7ක් ගත්තොත් ඒ 7කින් එක මරණයකට හේතු වෙන්නේ පෙනහළු රෝගයක්. ඉතින් අතරම පෙනහළු සෞඛ්‍ය පවත්වා ගැනීම ඉතාම වැදගත් කාරණයක්. අපි එකින් එක කරුණු ගත්තොත් එහෙම අපි අර මුලින් කතා කරපු රෝගවලට ප්‍රධාන හේතුවක් තමයි දුම්පානය කිරීම. ඔබ දුම්පානය කිරීම හෝ ඔබ දුම්පානය කරන ප්‍රදේශයක ඉන්නවා නම් ඒ දුම්පානය මගින් ඇතිවන අහිතකර බලපෑම නිසා පෙනහළු ආබාධ විශාල ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔබ දුම්පානය කරනවා නම් දුම්පානය නතර කිරීම තමයි ප්‍රධාන වශයෙන් කළ යුත්තේ. ඊට අමතරව ඔබ රැකියාව කරන තැන දුම් සහිත පරිසරයක්, එම නැත්නම් රසායන ද්‍රව්‍ය, ගෑස් වැනි දේවල් ඔබට ශ්වසන මාර්ගයට ඇතුළු වීමේ අවදානමක් තිබෙනවා නම් ආරක්ෂක ආවරණ පැළඳීමත් ඉතාම වැදගත්. මොකද දීර්ඝ කාලීනව එවැනි දේවල් වලට එක්ස්පෝස් වීම නිසා ශ්වසන රෝග ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව නිතර ඇතිවන ශ්වසන ආබාධ, අපි සාමාන්‍ය කැස හැඹිරිසාව වගේ දේවල් නිතර ඇතිවීම වළක්වා ගැනීමත් කල්පවතින ශ්වසන රෝග ඇතිවීම වැළැක්වීමට හේතුවක් වෙනවා. මේක සරල දේවල් වලින් කරන්න පුළුවන්. අවශ්‍ය කාලවලදී අවශ්‍ය එන්නත් ලබා ගැනීම මගින්, ඉතාමත් හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපැදීම මගින්, උදාහරණයක් ලෙස නිතර අත්සීමීම සෙදීම වැනි ක්‍රියා මගින් ආසාදනය පැතිරීම වළක්වන්න පුළුවන්. ඊටත් අමතරව ඔබට ශ්වසන ආබාධයක් තියෙනවා නම් නිවසේ සිට විවේක ගැනීමෙන් ශ්වසන ආබාධයේ පැතිරීම වළක්වනවා. මේ ක්‍රම මගින් ශ්වසන ආබාධ වළක්වා ගැනීම මගිනුත් ඔබට ශ්වසන රෝග වළක්වා ගන්න පුළුවන්. ඊට අමතරව නිතර ව්‍යායාම කිරීම හා සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු පිළිපැදීම මගිනුත් ශ්වසන ආබාධ වළක්වා ගන්න පුළුවන්. මේ කරුණු තමයි ශ්වසන ආබාධ ප්‍රධාන වශයෙන් වළක්වා ගැනීමට අපි උපදෙස් දෙන්නේ. ඉතින් අර මුලින් කතා කරපු රෝග ලක්ෂණ, අපි රෝග ලක්ෂණ කීපයක් කතා කරා. ඒ රෝග ලක්ෂණ තියෙනවා ඔබ ප්‍රධාන වශයෙන් කර යුත්තේ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කිරීම, ඔබට තවදුරටත් පරීක්ෂණ වලට භාජනය විය යුතුද, ඔබට සර් රෝගයක් තිබෙනවාද නැද්ද කියන දැන ගැනීම පිණිස.
අපි කතා බහ කරමින් පසු ඊයේ පෙනහළු සෞඛ්‍ය පිළිබඳව මන්ද මේ ගෙවිගෙන යන නොවැම්බර් මාසයේ පෙනහළු සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි මුළු ලෝකයේම හැඳින්වෙන්නේ. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෛද්‍ය නඳුන් බණ්ඩාර මහතාව. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.